ආයතනය 0.8.0.355
දේශයක් උදෙසා පහන් දොරා නව සීලන්ත ස්පර්ස් සංවිධානයේ
ශ්‍රී ලංකා
රේඩියෝ ශ්‍රී ලංකා ප්‍රසන්ටඩ් බයි ස්පර් නිව් සීලන්ඩ් සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට පැනට් FM 104.6 ගුවන්තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නවසීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අදත් සීසල් ලංකා ගුවන් විදුලි නාලිකාව ඔස්සේ යෝන් පියස වැඩසටහන සමග තමයි අපි ඔබ හමු වෙලා ඉන්නේ. අදත් අපි මේ ගත කරන ගුවන් කාලය ඉතාමත්ම සුබදා විදියට සහ සාරවත් විදියට ගත කරන්න තමයි බලාපොරොත්තු වන්නේ. ඉතින් මැදිරියේ මාත් එකතු වෙලා ඉන්නවා වෙනද වගේම තාක්ෂණික සහයෙන් ධ්‍යාන් අයිබෝන්
චාමික.
ඒ වගේම මේ දිනවල නව ශ්‍රීලන්තේ සංචාරයක සඳහා පැමිණ සිටින ජයතිස්ස කුලතුංග මහතා අපේ සම්පදායක විදියට ගොඩක් පෙරසනන්දි සම්බන්ධ වෙනවා. නමුත් මේ දවස්වල අද මැදිරි ඉඳන්ම අපි ඉතින් සම්බන්ධ වෙනවා. ඔබතුමාටත් ආයිබෝන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ගත කරන කාලය බොහොම මේ හරවත් විදියට ගත කරන්න. වෙනද වගේම අදත් මුල් තැන දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාලීන මාතෘකාවන් පිළිබඳව ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ අපි විවැරසරහණේ අවසාන කොටසෙදී පොඩ්ඩක් කතා කරන්න මේ බලාපොරොත්තු වෙනවා. මේ දැනට ඌදුරක් විදියට වසංගතයක් විදියට ගොඩක් පැතිරලා යන මේ සේනා දනබුවා ගැන මේ පළදාමට ගොඩක් හානි වෙනවා. ඉතින් මේ පිළිබඳව විශේෂයෙන්ම මේ වගාවන් පිළිබඳව ගොඩක් අවබෝධයක් තිබෙන ජයතිස්ස මහතා සමග අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් අතරෙම අපේ ශ්‍රී ලංකා කණ්ඩායමත් මේ දිලවන ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් සංචාරයක නිරත වෙනවා. නව ශ්‍රීලන්තයේ සංචාරයෙන් පසුව අසාර්ථක සංචාරයෙන් පසුව කියන්නත් ඕන. ඉතින් ඕස්ට්‍රේලියාවේ සංචාරයත් පළවෙනි ටෙස්ට් තරගයත් පරාජයට පත් වෙලා මං හිතන්නේ දෙවෙනි ටෙස්ට් තරගයක් දැනට පවත් වෙනවා. මා ඒතරම් සුබදායක තත්ත්වයක නෙවෙයි තිබෙන්නේ නේද? ඉතින් කොහොම වුණත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමත් ඇතුළත යම් කිසි අර්බුදයන් ගොඩනැගී තිබෙන බවට මං හිතන්නේ කවුරුත් එකඟ වෙන එකක් නෑ. ගොඩක් මුලින්ම පටන් ගන්න ඕන තත්ත්වයක තමයි අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් පත් වෙලා තිබෙන්නේ. අපි ඒ පිළිබඳව කතා කරන්න උත්සාහ ගමු. විශේෂයෙන්ම අද අපි ඔය වැඩසටහන වෙනදා මේ මුලින්ම අපේ ප්‍රේක්ෂකයන්ට අපේ අසන්නන්ට sannivedanaya කරා වගේ දැනුම් දුන්නා වගේ විශේෂ වූ පුද්ගලයෙකු සමග විශේෂ වූ සම්මුඛ සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එයා ඒ සඳහා අපි මේ ගීතයකින් ගීතෙන් අමත පසුව අපි සම්බන්ධ කරගමු. ඉතින් අපි මුලින්ම ඉතාමත් මියුරු ගීතයකට සමන් දීලා අපේ වැඩසටහන කරගෙන යමු. වික්‍රමසිංහ මහතාගේ මියුරු ගීතයකටයි ඔබ සවන් දුන්නේ. ඉතින් අපි ගීතේ කලින් සඳහන් කරා වගේ අපි මේ වැඩසටහන තුළින් අපි හැමදාම බලාපොරොත්තු වෙනවා විවිධ වෘත්තිවල නියැලෙන සම්පදායකින් සම්බන්ධ කරගෙන අපේ අසන්නන්ට ප්‍රේක්ෂකයන්ට යම්කිසි පණිවිඩයක් හරයක් මේ වැඩසටහන තුළින් එකතු කරගන්න. ඉතින් අදත් අපි මුලින්ම සඳහන් කරා වගේ දැනුම් දුන්නා වගේ අපි වැඩසටහනට විශේෂ වූ පුද්ගලෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔහු තරුණෙක්. ඔහු සම්බන්ධ කරගෙන අපි බලාපොරොත්තු වෙනවා සුවිශේෂ වැඩසටහනක් කරගෙන යන්න. ඔහු ගැන පොඩි කෙටි හැඳින්වීමක් කළොත් දැනට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක වරයා වශයෙනුත් ඊට අමතරව කොළඹ මහනගර සභාවේ ලාබාලම තරුණ මන්ත්‍රීවරයෙකු වශයෙනුත් ඊටත් වඩා විශේෂයෙන්ම ඔහු ලේඛකයෙකු වශයෙනුත් තමන්ගේ වෘත්තියේ නීලන් පුද්ගලෙක් ඔහු නමින් මිලින්ද රාජපක්ෂ මිලින්ද මන්ත්‍රීතුමා ඔබට බොහොම ස්තුතියි අපි සමග සම්බන්ධ වුණාට ඔබ අපි සමග නැඳි සිටිනවා නේද
බොහොම ස්තුතියි මම සම්බන්ධ කරගත්තට
ඔව් බොහොම ස්තුතියි ඇත්තට මම දන්නවා ඔබ බොහොම කාර්යබහුල පුද්ගලෙක් තරුණෙක් වුණාට මේ කාර්යබහුල ජීවිතය අතතුරුදී අපිට ඉඩකඩක් වෙන් කිරීම පිළිබඳව සීසර් ලංකා ගුවන් විදුලි නාලිකාවෙන් මේ බොහොම ස්තුතිය පළ කරනවා මිලින්ද අපි ඔබ ගැන ඇත්තරම බොහෝ පුද්ගලයන් දන්නවා ඒ නොදන්න පිරිසටත් ඔබ ගැන දන්න නමුත් ඔබ පිළිබඳව බොහෝ විස්තර නොදන්න පුද්ගලයන්ටත් ඔබ ගැන පොඩි කෙටි හැඳින්වීමක් කරමුද මුලින්ම
පුළුවන් ඉතින් කෙටි හැඳින්වීමක් කරනවා නම් මම මිලින්ද රාජපක්ෂ මම ඇත්තටම පාසල් ගියේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඊට පස්සේ මගේ ප්‍රථම උපාධිය මම ලබා ගත්තේ වයඹ විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය සම්බන්ධව ඊට පස්සේ මට ශිෂ්‍යත්වයක් හම්බෙලා මගේ පස්සාත් උපාධිය අධ්‍යාපන කටයුතු අමරිකාවේදී සිද්ධ කළා ඊට පස්සේ මම මුලින්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු පැසිෆික් කලාපීය කාර්යාලයේ මම අවුරුදු දෙකක් වැඩ කරා ඊට පස්සේ මම ප්ලෑන් පේමන්ට් උදායතනයේ දිල්ලි නගරයේ අවුරුදු දෙකක් විතර වැඩ කරා ඊට පස්සේ තමයි මම රාජ්‍ය සේවයේ දෙක තුනේ ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා විදිහට ඒ කාලේ තමයි අපි ලෝක තරුණ සමුළුව ලංකාවට ගෙනාවේ 15 වෙනි ජාත්‍යන්තර තරුණ සමුළුව අපිට ලංකාවේ පවත්වන්න ලැබුණ 2014 වර්ෂයේ විශාල ජයග්‍රහණයක් අපි මේ වෙලාවේ රටක් විදිහට ලැබපු ලෝකේ රටවල් 169ක් සහභාගී වෙලා මම මේ සමුළුවේ සම සභාපතිත්වයක් දරුවා ඊට පස්සේ 2015 ජනවාරි 8 වෙනිදා දේශපාලන වෙනසින් පස්සේ තමයි මම ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙලා මේ නාගරික මන්ත්‍රීවරයා විදිහට ඔහුගේ මුල් වතාවට අපි සම්බන්ධිලා මම ඒ වෙලාවට අතර මේවරල් කැන්ඩිඩේට් විදිහට අරගෙන කරේ කරලා අපි මම නගර සභාවට ආවේ
ඔව් ඇත්තරම මේ තරුණෙක් වුණාට ඔබේ කිටි ජීවිතයේ තුල ඔබ ගොඩක් දේවල් ඇත්තරම මේ වෙන කියන්නේ ජීවකලා තිබෙනවා දැන් අපි කතා කරොත් අපි දැනට තියෙන දේශපාලන වාතාවරණ පිළිබඳව බොහෝ වෙලාවට ඔබ තරුණෙක් විදිහටත් බොහොම කලකිරීමක් තිබෙන්නේ දැන් ඔබේ වෘත්තිමය සුදුසුකම් සහ ඔබට තිබෙන අත්දැකීම් ගත්තට පස්සේ ඇයි මේ දේශපාලනය වගේ පොඩ්ඩක් අමිහිරි එහෙම කිව්වොත් මන් දන්නේ හරිද කියලා ඒ වගේ වෘත්තිය තෝරගන්න හේතුව කියන්න පුළුවන් ඔබට
ඇත්තටම දැන් විශ්වවිද්‍යාලයකට ඉගෙන ගත්ත යාළුවෙකුගේ ගෙදරකට ගියත් පාසලේදී යාළුවෙකුගේ නැසකට ගියත් උත්සවයකදී හම්බෙලා කතා කරත් දේශපාලන කරනවා කියපුවම බැනුම් අහන්නයි වෙන්නේ ඇයි දේශපාලනය කරන්නේ පිස්සුද ඉගෙනගෙන නැතුව දුඹලා වෙන වැඩක් නැද්ද මේ ගිහිලා දේශපාලනය කරන්න හොරු අතරින් ගන්න ලැජ්ජ නැද්ද ඔහම තමයි අහන්නේ මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක් රටේ හැම දෙයක්ම අපි කන්නේ බොන්නේ මොනවද කොහොමද මේ කැමදීම ගන්නේ රුපියල් කීයක් ගෙවලද අපි යන එන පාරවල් තොටවල් ගුවන් තොටු පොළවල් අපේ නිදහස් අධ්‍යාපනයේ සෞඛ්‍ය අපේ සංවර්ධන අපේ දරුවන්ගේ අනාගතය මේ හැම දෙයක්ම රැඳිලා පැවතිලා තිබෙන්නේ දේශපාලනය කියන යාන්ත්‍රණය මත අපි සියලුම දෙනා දේශපාලනික වෙලා දේශපාලන මඟ හැරලා ගිහිල්ලා අපිට සමස්ත සංවර්ධනය හෝ රටේ අනාගතය තීරණය කරන්න විදිහක් නැහැ. යම් කිසි ආනාවන්ත තත්වයකට ඒකට වග කියන්න ඕන අපි නෙමෙයි අපි තුඩින් හිටපු පරම්පරාව අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ ඒ නූගත් මිනිසුන්ව ගස් කපන මේ වැලි පටවන කොන්ත්‍රාත්කාරයන්ව පාර්ලිමේන්තුවට පළාත් සභාවලට යවපු හින්දා අද වෙනකොට මේ රටේ උගත් ඉගෙන ගත්ත රට ලෝකේ දැකලා තියෙන තරුණ තරුණියෝ ඒ පුද්ගලයෝ පිළිබඳව දේශපාලනය පිළිබඳව නෙමෙයි ඒ දේශපාලකෝ පිළිබඳ ලොකු කලකිරීමකට කනගාටුවකට පත්වෙනවා. එතකොට ඒ කනගාටුව සහ කලකිරීම නිසාම රටේ දේශපාලනයට සක්‍රීය ලෙස දායක විය යුතු රටේ ප්‍රතිපත්ති නිර්මාණයට රටේ අනාගත වැඩපිළිවෙල සකස් කිරීම සඳහා බුද්ධිමත් ලෙස දායක විය යුතු රටේ තරුණයෝ දේශපාලනයේ ඈත් වෙමින් ඉන්නවා. ඒ ඈත් වුණාම මොකද වෙන්නේ? අන්තිමට ආයෙ පාරක් මේ හොරු තක්කඩි කූට ව්‍යාපාරිකෝ ටික විතරක් දේශපාලනය ඉතුරු වෙනවා. එතකොට අපේ දෙමව්පියන්ට වගේම අපේ පරම්පරාවේ දරුවන්ගේ පරම්පරාවටත් මේ ඉතාම අවාසනාවන්ත කලහකාරී දේශපාලනය ඉතුරු වෙන්නේ. ඒක වෙනස් කරන්න නම් අපි හන්දි ගානේ දන දනා ඉඳලා මලගෙවල් වල මඟුල් ගෙවල් වල හම්බුනාම දෙස්සෝල් තියෙන්නේ ඉඳලා Facebook එකේ කමෙන්ට් අදා ඉඳලා විතරක් හරියන්නේ නැහැ. අපිත් මේ ප්‍රශ්න ඇතුළට බැහැලා මේකට සක්‍රියව මැදිහත් වෙලා මේක වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ උත්සාහ කිරීමේදී චින්තනය ඇතුලේ තමයි අපි එක්තරා තරුණ පිරිසක් ඉගෙනගත්ත තරුණ පිරිසක් වෘත්තීයමය අධ්‍යයනය කරන තරුණ පිරිසක් මේ විදිහට දේශපාලනයට දෙමව්පියන්ගෙන් යාළුවා මිතුරු මිතුරියන්ගෙන් බැඳුම් ආහාරි සම්බන්ධ වෙලා ඉන්නේ.
මිලින්ද මහත්මයා, මම ජාතිස්ස කුලතුංග. මේ කෙටි කාලයක් සඳහා මේ දිනවල මම නැවසිලන්තේ ඉන්නේ. මා පිළිබඳ හැඳින්වීම පොදරොත් මමත් ඇත්ත වශයෙන්ම තරුණ ජීවිත කාලෙදී 1971 තරුණ නැගිටීම් වලට සම්බන්ධ වෙලා වසර 4 බන්ධනාගාර ජීවිතයක් ගත කළා. ඊට පස්සුව ගුරු වෘත්තියට ඇතුළු වෙලා විදුහල්පතිවරයේ වශයෙන් සේවය කරලා විශ්‍රාම ලැබලා ඉන්න ක්‍රියාකාරී දේශපාලනීය යෙදුණු අයෙක්. මම ඇත්ත වශයෙන්ම ඔබතුමා මම කරපු හැඳින්වීම පිළිබඳව ඇත්ත වශයෙන්ම මම සතුටු වෙනවා. නමුත් දැන් මට ඔබගෙන් අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි නිදහස ලැබල වසර 70ක් වෙනවා. 1971 83 ඒ වගේම වසර 30ක දෙමළ යුද්ධය මේ නැගටිව් තුල තරුණ ජීවිත මගේ මතකයේ හැටියට මා ගණන් ගන්න ආකාරයට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා. දැන් මේ ඔබ අපි 71 න් ගත්තොත් මේ වසර 47ක කාල පරිච්ඡේදයේ තුල තරුණගේ අනාගතය වෙනුවෙන් මේ පවත්නා කිසිම රජයකට මේ දක්වා සාර්ථක පිළිතුරක් දෙන්නට ලබා ගන්නට නොහැකුණා. දැන් මා මේ ගත කරන නිව්සීලන්තයේ ප්‍රදේශය මේ ප්‍රදේශයේ ඕක්ලන්ඩ් ප්‍රදේශය අරගෙන බැලුවත් ඇත්ත වශයෙන්ම ලංකාවේ උගත් බුද්ධිමත් විශාල තරුණ සංඛ්‍යාවක් මේ රටවල සේවය කරනවා. නමුත් අපේ රට පිළිබඳව වුන් ඇත්ත වශයෙන්ම ඉතාම කලකිරිලකින් ඉන්නේ. එතකොට මේ ඕස්ට්‍රේලියාව අනිකුත් රටවල් අරගෙන බැලුවම මේ බුද්ධි ගණනය මහා පරිමාණ වශයෙන් සිද්ධ වෙනවා රට පිළිබඳ තියෙන ඒ අයත් පින්න කලකිරීම. දැන් ඔබට තියෙන වගකීමක් දේශපාලනඥයෙක් හැටියට ඇත්ත වශයෙන්ම ඉදිරියේදී තරුණෙක් හා දේශපාලනඥයෙක් හැටියට මේ බුද්ධි ගණනය මේ අපේ රටේ උගත් තරුණ සංඛ්‍යාව තමන්ගේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබලා වෙනත් රටවල් වලට සේවය කිරීම නතර කර ගැනීම සඳහා ඔබගේ දේශපාලන වශයෙන් ඔබ දරන දේශපාලන පක්ෂය හෝ ඔබගේ මතය ඒ වගේම ඔබගේ යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් කෙටියෙන් සඳහන් කරන්න ඔබට පුළුවන්ද?
කුලතුංග මහත්තයා බොහොම ස්තුතියි. අදහසටයි ප්‍රශ්නටයි දෙකටම බොහොම ස්තුතියි. මම ඇත්තටම මේක සති මාස දෙකකට කලින් මම ලියපු පොතක් අරගෙන මගේ පොතේලි දැක්වීමක් කරන්න මම මෙල්බන් ගියා. ඒ මෙල්බන් ගිය වෙලාවේ මට ලොකු සතුටක් සහ දුකක් ඇති වුණා. සතුට තමයි අපේ පන්තියේ අපේ ඉස්කෝලේ හිටපු කොල්ලෝ ටික. ප්‍රයිත්ම කොල්ලෝ ටික මට ආයෙ පාරක් හම්බුණා. මට දුක තමයි මාත් එක්කම මම වගේම ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ඇවිල්ලා මේ අපේ රටේ මිනිස්සුගේ මහජන මුදලින් ඉගෙනගෙන අපේ රටේ බදු මුදල් වලින් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මහ පොළ අරගෙන මේ සේරම කරලා ඒ ඉගෙනගත්ත සම්පූර්ණ දැනුමම අද මෙල්බන් නගරේ දියුණු කරන්නයි ඕස්ට්‍රේලියාව ලෝකේ තියෙන සුන්දරම රටක් බවට පත් කරන්නයි අපේ පන්තිවල හිටපු ළමයි ඒ දැනුමයි දක්ෂතාවයයි ලබා දෙනවද වෙන රටකට. ඒ ගැන මට ලොකු දුකක් ඇති වුණා. ඒකෝර මම මේ හැමෝගෙන් මහපුරික පොදු ප්‍රශ්නයක් තමයි මසල් ලංකාවට ඕම මට කිව්වා ලංකාවට එන්න කැමති, ලංකාවට එන්න ඕනේ, ලංකාවේ තමයි හැමදේම තියෙන්නේ. මොදි එහෙනම් යන්න ලංකාවට? කොහොමද යන්නේ ලංකාවට? ගිහිල්ලා මොකද්ද කරන්නේ? ඩොලර් එක කීයද දැන්? පාරවල් හැදින්න පටන් ගත්ත එක නැවතිලා නේද ආයි? ගිහිල්ලා අපි මොනවද කරන්න රස්සා? අලුතෙන් ෆැක්ටරිස් එනවද? අලුතෙන් ඉන්වෙස්ට්මන්ට් රටට එනවද? එතකොට තමයි මට තේරුනේ මේ බුද්ධි ගලණය සම්බන්ධ දෙවන්ත ප්‍රශ්නේ. කියන්නේ මේක මම මේක කාරණා දෙකක් විදිහට දක්වන්න පුළුවන්. එකක් තමයි ලෝක ඉතිහාසයේ දශක 3ක් ඇතුළත තරුණ කැරලි 3ක් ඇති වෙච්චි ලෝකේ එකම රට ලංකාව. ලෝකේ කිසිම රටක් ඉඩ දීලා නැහැ දශක 3ක් ඇතුළත තරුණ කැරලි 3ක් ගහන්න. රටේ තිබුණ ලොකුම සම්පත, රටේ තියෙන හොඳම සම්පත රටට විරුද්ධව කැරලි ගහලා මහපාරේ මැරිලා යන්න කිසිම රටක් ඉඩ දීලා නැහැ. ඒකට ඒ අතින් අපි ලෝකේ තියෙන අවාසනාවන්තම දුක්ඛිතම පරාජිත රටක් එක. ඒ හතරවෙනි කැරල්ල තමයි මේ බුද්ධි ගණනය. අපිට ඒක කැරල්ලක් වගේ නොතුරුණට ඒක කැරල්ලා. තරුණ මහපාරට බැහැලා වෙඩි තියලා රට විනාශ කරන්න නැති වුණාට ඒකෙන් දැවැන්ත රටට විනාශයක් සිද්ධ වෙමින් තියෙනවා. මේ කොල්ල කටුනායකින් ප්ලේන් එකට නැගලා නව ශ්‍රීලන්තට, ඕස්ට්‍රේලියාවට, ඇමරිකාවට, එංගලන්තයට ගියාට පස්සේ මොකද අර වෙඩි තියලා රට විනාශ කරනවා වගේ මනිත් පැත්තේ දැන් රට ගොඩනගන්න රටට ඉංජිනේරු දැනුම, ව්‍යාපාරික දැනුම, කලා දැනුම, තාක්ෂණික දැනුම රටේ නැහැ. මොකද ප්‍රයිත්න කොල්ල කෙල්ල ටික රටෙන් එළියට ගිහිල්ලා. ඒ නිසා මේක තමයි ඊළඟ කැරල්ල. මේ කැරල්ලට උත්තර දෙන්න නම් මේ කොල්ල කෙල්ල ටික ආපහු මේ රටට ගෙන එන්න නම් අපි ඒ දරුවන්ට ඉඩක් ලබලා දෙන්න ඕන. ආය පාරවත් අභිමානවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් රටක් බව මේ රට පෙන්වන්න ඕන. ඒක තමයි මම දන්නේ ගිහිල්ලා ඉන්න 99% ම තරුණ තරුණ මේ මාතෘභූමියට ආදරෙයි. මේ රටට ආදරෙයි. මේ රටේ තියෙන පන්සල්, කෝවිල්, මේ මොස්කවලට චර්ච් වලට ආදරෙයි. හැබැයි ඒගොල්ලන්ට අභිමානවත් ජීවිතයක් තමන් ඉගෙනගත්ත දැනුම තමන්ගේ මේ 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 ප්‍රඥාව මේ රටේ දියුණුවට සංවර්ධනයට යොදවන්න අවස්ථාවක් අපි දීලා නැහැ. මේ අවස්ථාවක් දීලා නැති හින්දා තමයි මේ මිනිස්සු එළියට යන්නේ. මෙහි ඇවිල්ලා මගේ යාළුවේ කී පෙර දෙංගලන්ත MBA එක ඉවර කරලා යාළුවෝ දෙන්න ලංකාවට ඇවිල්ලා සර්විස් ස්ටේෂන් එකක් දැම්ම සල්ලි වලින්. සර්විස් ස්ටේෂන් එක දාන්න දුවලා UDA එකට යනවා, නගර සභාවට යනවා, ප්‍රාදේශීය සභාවට යනවා, අමාත්‍යංශයට යනවා. ඔය හැමතැනටම ඇවිදලා 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 අන්තිමට කොළයක් අතට දුන්නා අවසර දෙන කොළි. ඒ කොළේ තියෙන වගන්ති 11. 11 වෙනි වගන්තිය තමයි තාලා තියෙනවා ඔබේ සර්විස් ස්ටේෂන් එකට අවශ්‍ය කරන සියලුම මොනවද කියන්නේ අවසර ලැබිලා තියෙනවා. 11 වෙනි වගන්තිය තමයි. හැබැයි මේක ඇතුලේ වතුර බා කරන්න බෑ. ඒ අඳුරේ සර්විස් ස්ටේෂන් එකට දාන්න පුළුවන් වතුර භාවිතා කරන්න දුන්නු. ඊට පස්සේ අපේ යාළුවා ගිහිල්ලා අහලා තියෙනවා මේක අවසරයි මට ලැබිලා තියෙනවා බොහොම ස්තුතියි. දැන් මේක 11 වෙනි වතුර භාවිතා කරන්න බෑ කියලා. එතකොට මම මේක කොහොමද වෙනස් කරගන්නේ? ඕක එච්චර ලොකු වැඩක් නෙමෙයි. මේ ඔය කොන්දේසි එක කොන්දේසියක් වෙනස් කරගන්න 25,000යි, දෙකක් වෙනස් කරගන්න 50,000යි, තුනක් වෙනස් කරගන්න නම් 75,000යි. ඒක වෙනස් කරන්න ඕන වගන්ති ගානත් එක්ක අපිට ගන්න දෙන්න ඕනේ කිව්වලු. අපේ යාළුවා රුපියල් 25,000ක් දුන්නාම අමුතුවෙන් කමිටු වලට යන්න සභාවට මුකුත් නැහැ. අර කෑල්ල ඩිලීට් කරලා print out එකක් කරන් දුන්නා. එහෙව් රටක මං කොහොමද ගොළුතුන්ගේ මහත්ය වහන්නේ අපේ යාළුවන්ට, අපේ මල්ලිලට, අපිත් එක්ක ඉගෙනගෙන පිරරට ගිය කොල්ලන්ට මේ රටට ඇවිල්ලා අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න කියලා, මේ රටට ඇවිල්ලා අලුතෙන් රස්සාවක් කියලා, මේ රටට ඇවිල්ලා තසුන්ගේ දරුවෝ හදාගන්න කියලා. ඉතින් මං කියන්නේ ඉතා දැවහින්ට වගකීමක් ලොකු පෙරලියක් අපිට කරන්න තියෙනවා මේ රටේ බුද්ධි ගණනේ නවත්තන්නත්, මේ මිනිස්සුට ගිය ටික ආපහු ගෙන්න ගන්නත්. يعني මම මේ රටේ නතර වුණා කියලා මම ඇමරිකාවේ ඉගෙන ගන්න ගිය වෙලාවේ මට කිසිම හේතුවක් නැතුව ඇමරිකාවේ නැවතිලා අපූර්වට ජීවත් වෙන්න තිබ්බා. මම හිතනවා මගේ යාළුවෝ කොහොමයක් දෙන්නේ එහෙම හිතන්නේ. මොකද මේ රටට ආපහු වෙන්න කැමති. හැබැයි මේ විෂම චක්‍රේ, මේ පගා ගහන, කොමිස් ගහන, දූෂණ වංචා කරන මේ හතවසර පාස් මිනිස්සු ප්‍රාදේශීය සභාවේ සභාපතිලා වෙලා මහමැතිවරු වෙලා මේ රට පාලනය කරන එක නවත්තලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මිරිස් කුඩු ගහන එකයි පාර්ලිමේන්තුවට පිළි අරන් එන එකයි නවත්තලා එහෙම කරපු දවසට හැමෝම ආපහු වෙයි. මට හොඳට මතකයි 2009 යුද්ධය අවසන් කරලා මහින්ද රාජපක්ෂ මහත්තය වේදිකාවට නැගලා කිව්වට පස්සේ අපි අලුත් රටක් හදනවා හැමෝම එන්න කියලා. පෙරලගෙන මේ රට මිනිස්සු ඔල්ලකෙළු පෙරලගෙන ආපහු රට හදමු යුද්ධ ඉවර කරලා තියනවා කියලා. හැබැයි අපිට ඒ අවස්ථාවේ ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා දේශපාලනික කාරණා මත. මම කියන්නේ මේ ලොකු චින්තන පෙරලියක්, ලොකු භෞතික පෙරලියක් රටක් විදිහට අපිට කරන්න තියෙනවා. එහෙම කළොත් මේ අඩුපාඩු ටික අපි ඇක්සෙප්ට් කරලා මේ ඔරු ටික ඉලවලා මේ දූෂිතයන් ආපහු කූඩු වලට දාලා මේ උගත් බුද්ධිමත් තරුණ මිනිස්සු ටික රටේ රාජ්‍ය පරිපාලනයට, මේ ගවර්නන්ස් එකට, දේශපාලනයට යොමු කරොත් ඔය හැමෝම ආපහු වෙයි රටට.
දැන් ඔබතුමා ওই කියන කාරණා ඇත්ත වශයෙන්ම ඉතාම සාධාරණ කාරණා. අපිට නිරන්තරයෙන්ම දේශපාලනඥයෝ මේ තරුණ પરම්පරාවට ආමන්ත්‍රණය කරන ආකාරය තමයි ඔබත් ඇත්ත වශයෙන්ම ආමන්ත්‍රණය කරන්නේ. ඉතාම ආවේගශීලීව. නමුත් දැන් ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය දැන් බලන්න මේ දවස්වල අපේ අරගෙන බැලුවම දැන් ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළා තියෙනවා. කෙටුම්පත් අද්ද යෝජනාවලියක්ද ඉදිරිපත් කළා තියෙනවානේ. නමුත් දැන් මේ පිළිබඳවත් ඇත්ත වශයෙන්ම අරගෙන යන කතා බත අරව මේවා අරගෙන බැලුවම ওই වොයිස් කට් අරව මේවා ගුවන්විදුලිය ඊළඟට රූපවාහිනිය විද්‍යුත් අරගෙන බැලුවම තරුණ පරම්පරාවගේ සිත කලකිරින සියලුම දේවල් මිසක් ඇත්ත වශයෙන්ම සෑම දේශපාලන පක්ෂයකින්ම ප්‍රකාශ වෙන්නේ ඔවුන් සිද්ධන්න ආකාරයට ඇත්ත වශයෙන්ම ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළේ තරුණ පරම්පරාව මේ රට තුළ රඳවා ගැනීම සඳහා යම් කිසිම ආර්ථිකමය වැඩපිළිවෙලකුත් එක්ක පිළිබඳව එක දේශපාලන පක්ෂයක්වත් කතා කරන්නේ කොයිබ හරි වචනයක් අල්ලගෙන උදේ ඉඳලා හැන්ද වෙනකම් සෑම දේශපාලන පක්ෂයක්ම මේ කතා කරනව ඇරෙන්න මේ රටේ තරුණ පරම්පරාවගේ සිත් ගන්න එහෙම නැත්නම් තරුණ පරම්පරාව ඉදිරියේදී තමන්ගේ ස්ථාවරත්වය රට තුල තමන්ට යම්කිසි ඉගෙන ගන්න පස්සේ යම්කිසි ස්ථාවර තත්ත්වයක් තියෙනවයි කියන එක පිළිබඳව කිසිම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නැහැ. මෙන්න මේ පිළිබඳව හඬක් නැගීම සඳහා මම හිතනවා ඔබට කාලය පැමිණලා තියෙනවා. දැන් මේ කාල පරිච්ඡේදය ඇතුලේ මොකක්ද දැන් ඔබත් ඇත්ත වශයෙන්ම ඉදිරියේදී යම්කිසි ආකාරයකට ඉදිරි ආණ්ඩුවක ක්‍රියාකාරී පුද්ගලයෙක් වන පුද්ගලයෙක් බව පේනවා. අපේ රටේ ඉදිරි මැතිවරණවලදී යම් ජයග්‍රහණ ලැබීම තුළු එනිසා මේ පවත්න මේ තත්ත්වය තුළ තරුණයන්ගේ සිත් ගන්න ආකාරයේ වැඩපිළිවෙලක් ජාතික වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක යන සංවාදයේ තුලම ගොඩනගන්නට හැකියාවක් නැද්ද?
අත්‍යවශ්‍ය හැකියාවක් තියෙනවා. එතන වෙලා තියෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විශේෂ සංශෝධනය මූලික වශයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ බලය දෙදීම කියන කරන්නේ පදනම් කරගෙන. ඒ නිසා තමයි මේ නවාණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ දේශපාලන සාකච්ඡාව සහ වටපිටාව කොළඹ මැදේ ගොඩාක් යොමු වෙලා තියෙන්නේ බලය දෙදීම කියන මාතෘකාව වටේට. ඇත්තටම මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ විශ්වවිද්‍යාල ව්‍යවස්ථා සංශෝධනය වගේ අපේ අවුරුදු ව්‍යවස්ථා සංශෝධන 19 අපි කරලා තියෙන්නේ අපේ ව්‍යවස්ථාවට මුක්කු ගහන එක. සම මුකු ගාලා ඇද කරලා කොන් කරලා අබලන් කරන එක. නිසා අත්‍තර මම හිතන්නේ අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන මේ ආය පාරත්තව මේක ඒකිය ලංකාවක් කරනවද නැද්ද කියනවා වගේ විසිලු ගණන්ලා අපේ ව්‍යවස්ථා සංශෝධනය අපේ ව්‍යවස්ථාව විසිලුවකට ලක් කරන එක නෙමෙයි. මේ වෙලාවේ කල යුතුව තිබෙන්නේ අපේ රාජ්‍ය ප්‍රතිපත්ති හරියට ගන්න එක. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපිට බොහෝමයක් කාරණා සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති ටික හැදිලා තියෙනවා. අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති හැදිලා තියෙනවා. සෞඛ්‍ය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් හැදිලා තියෙනවා. නාගරික සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හැදිලා තියෙනවා. අපි හැමදේටම ජාතික තරුණ ප්‍රතිපත්තියක් තියෙනවා. ජාතික තරුණ ප්‍රතිපත්තියක් තියෙනවා. මම ඒක අතිශය සාධනීය ලක්ෂණයක්. හැබැයි අවාසනාවකට ප්‍රතිපත්තිය තියෙන අමාත්‍යංශයේ ලාච්චුවක ඒ ප්‍රතිපත්තිය එළියට අරගෙන ඒක ජාතික වශයෙන් කමියුනිකේට් කරලා හැමෝටම සරලව තේරෙන විදිහට ඒක කොටස් වලට කඩලා බෙදලා දීලා ඒ ආයතනවල ඒ අංශවල වගකීම් මොනවද කියලා බෙදලා දීලා මේක ක්‍රියාකාරී සැලසුමකට ගේන්නේ නැහැ. ඒක තමයි දැන් රාජ්‍යාන්තරණයේ තියෙන ලොකුම ප්‍රශ්නේ. නැත්නම් ප්‍රතිපත්ති ටික හරියට අපි ඉන්ක්‍රේජ් කරලා තියෙන ක්‍රියාත්මක කරා නම් හරියට ක්‍රියාත්මක කිරීමේ ආයතන වලට බලය දුන්නා නම් මේ වැඩේ හරියනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් රාජ්‍ය නිලධාරීන් මාරු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය තියෙද්දි තමයි සභා මන්ත්‍රීවරු තලස සභා මන්ත්‍රීවරුයි දේශපාලකෝයි එකතු වෙලා තමන්ගේ හිතයිංචයන්වයි තමන් කැමති කට්ටියවයි නියුන් දීලා හැට මෙහාට මාරු කරන්නේ. මම සරල උදාහරණයක් කිව්වේ ප්‍රතිපත්තිය තියෙනවා. හැබැයි මේ ප්‍රතිපත්තිය කවුරුත් ඇදිය වෙලා නැහැ. ප්‍රතිපත්තිය කැඩුවහම මොකද කරන්නේ කියන එක පිළිබඳ අපේ සාකච්ඡාවක් නැහැ. දැන් අපි මේ ප්‍රධාන පක්ෂ තුනක් සංවිධාන තියෙනවා. අපේ පොත්ේ තරුණ සංවිධානයක් තියෙනවා. ඉස්සත් ජාතික පක්ෂ හොඳ තරුණ සංවිධානයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හොඳ තරුණ සංවිධානයක් තියෙනවා. අතට අපි මේ තරුණ සංවිධාන වල නායකයෙකු කියලා මේ ළඟදී පබ්ලික් ඩිබේට් එකකුත් කරා. ලංකාවේ ප්‍රථම වතාවට ලංකාවේ කවදාවත් තරුණ දේශපාලන පක්ෂයකට වාඩි වෙලා ඩිබේට් එකක් කරනවා. අපි පබ්ලික් ඩිබේට් එකකුත් කරා. මේ මාතෘකා සම්බන්ධයෙන් උඩ ඇත්තටම පක්ෂවලින් තරුණ සංවිධාන වලට ලොකු වමුණාවක් තියෙනවා. පොලිසි බේස් ඩිස්කෂන් එකකට යන්න ප්‍රතිපත්තිමය කාරණා මත එකඟ වුණු දේශපාලනයක් කරමු කියන එකට. ඒ කියන්නේ ඔහුත් ආණ්ඩුව කරත් UMP ආණ්ඩුව කරත් JVP ආණ්ඩුව කරත් ජාතික ප්‍රතිපත්තියට අන්න සට කරගෙන යමු කියන කාරණේ සම්බන්ධයෙන් තරුණ සංවිධාන නියතාවයක් ඇදිලා තියෙනවා. හැබැයි මාධ්‍ය වලට දැන් මම ඒකයි කොතුංග මත්තරලාට ස්තුතිවන්ත වෙන්නේ අපි වගේ තරුණයෙකුට මේ ඉඩ ලබා දීම ගැන. අපේ තියෙන ජනමාධ්‍ය වලට පත්තර වලට TV වලට ලොකු වගකීමක් තියෙනවා. හැමදාම කෑකොස් සංගහන වයස මන්ත්‍රීවරු ටික විතරක් ජීවත් නැතුනේ තරුණයෝ ටිකටත් තරුණ සංවිධානයට ඉඩක් දෙන්න ඇවිල්ලා සාකච්ඡා කරන්න වාද විවාද කරන්න දැන් ඒක පේන්නේ නැහැ මාධ්‍ය වල. නැත්තම් අපි යකින් වාද විවාද කරමින් සාකච්ඡා කරමින් ඉන්න නමුත් ඒක උඩ මාධ්‍ය වල පේන්නේ නැති හින්දා තමයි කාටවත් පේන්නේ නැත්තේ මේ තරුණ මේකට සක්‍රියව සම්බන්ධ වෙලා තියෙන විද්‍යාව, ඒගොල්ලන්ට වෙනස් අදහස් සහ යෝජනා තියෙන විද්‍යාව, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වඩා සම්මුතිවාදී අදහස් තියෙන විද්‍යාවක් මේ තේන්න නැත්තේ හින්දා.
ඔව්. ඔබ හොඳ තැනකට ගෙනාවේ මිලින්ද මන්ත්‍රීතුමා. තරුණෙක් විදියට ඔබ ගන්න උත්සාහය ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. දැන් ඔබ මේ මාධ්‍ය ගැන සඳහන් කරා, තරුණෙක් විදියට මමත් ඒක එකඟ වෙනවා. දැන් අපි අපි බැලුවොත් දේශපාලන වැඩසටහන බැලුවොත් ඒකාකාරී සහ ඒ දේශපාලන වැඩසටහන අවසානයේදී ගන්න හරයක් ඉතිරි වෙලා තියෙනවද කියලා සැකයක් තියෙනවා. මං හිතන්නේ මේ මාධ්‍ය හැම මාධ්‍යකින්ම ගොඩක් වෙලාවට මේ මාධ්‍ය කරන්නේ තමන්ගේ අර වැඩසටහන බලන පුද්ගලයන් වැඩි කරගන්න ඕන නිසා විවිධ ප්‍රශ්න අහලා ඒ එන පුද්ගලයන් සම්පත්දායකය අසරණ කරන්න වගේ ගන්න උත්සාහය. මං හිතන්නේ හරයක් අපිට ඉතාමත්ම අඩුවෙන් තමයි ලැබෙන්නේ මේ තියෙන්නේ. ඒ වගේම මේ මේ මන්ත්‍රීතුමා, දැන් ඔබ අපි ගොඩක් වෙලාවට අපි ජනතාව පුරුද්දලා ඉන්න හැම වෙලාවෙම අර පාලකයන්ට විතරක් චෝදනාව එල්ල කරන්න. නමුත් ඔවුන් දන්නේ මේ පාලකයෝ තමන් විසින් පත් කරපු කට්ටිය තමයි උතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ රටක් සංවර්ධනය කරන්න නැත්නම් වෙනසක් ඇති කරන්න හැම පුද්ගලයාටම යම්කිසි වගකීමක් තිබෙනවා නේද?
සාමික අපිට පාර්ලිමේන්තු මැතිවරණය ගත්තොත්, හැම දිස්ත්‍රික්කෙම ගත්තොත් පාර්ලිමේන්තු මැතිවරණයට ඒ දිස්ත්‍රික්කෙන් 20 දෙනෙක් විතර ඡන්දි ඉල්ලනවා එක පක්ෂික.
ඔව්.
20 පක්ෂ 10ක් විතර ඡන්දි ඉල්ලනවා. 20ක විතර ලිස්ට් එකක් අපිට දෙනවා. ඒ 200 ලිස්ට් එක ඇතුලේ උපාධිධාරියෝ ඉන්නවා, ව්‍යාපාරිකයෝ ඉන්නවා, උගත් මිනිස්සු ඉන්නවා, ජීවිතේ ජයගත්ත මිනිස්සු ඉන්නවා, වෘත්තිවේදීන් ඉන්නවා. හැබැයි ඒ විශ්වාසෙම ඉන්නවා ගස් කපන අය, වැලිපතෝන අය, කොන්ත්‍රාත්කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ ඔය සියරම ඉන්නවා. හැබැයි අර හොරු ටිකට සල්ලි වැඩි ඉන්නවා, හොරු ටික වැඩිපුර පෝස්ටර් ගහලා ඇත්තාලා ලෝකයේ ලොකුවට දන්සල් වගේ ඛණ්ඩ දීලා හරිම ග්‍රාමීය දේශපාලන වැඩ පිළිවෙලක් කරගෙන යනවා. අපේ ගම් පළාත්වල ඉන්න මිනිස්සුත් අපේ දෙමව්පියෝයි අපේ වැඩිහිටියෝ ෂේර මොකද කරේ? ඒ බද්දන්සල් පස්සේ පන්නගෙන ගිහින් ඒ පෝස්ටර් කාර්යෝ පස්සේ පන්නගෙන ගිහින් ඒගොල්ලන් අනිමෙත පළාත්වලට පාර්ලිමේන්තුවට රාජ්‍යසභාවට යවුවා.
ඔව්.
පාලිතේවර පෙරූ මහත්තයෝ පාර්ලිමේන්තුවට යවලා දැන් අහලා හරියනවාද අපේ මේ ඇයි පිළියක් අරන් ගියේ කියලා? මර්වින් සිල්ල මහත්තයෝ පාර්ලිමේන්තුවට යවලා ඉවර වෙලා දැන් අපෙන් අහලා හරියනවාද ඇයි සමුද්‍ර නියාමකව ගස් බැන්ද කියලා? පක්ෂ බේදයක් නැතුව මේ හැමෝම පාදේශභාවට පලාසභාවට යවලා තියෙන මිනිස්සු ඒ යවල ඉවර වෙලා ඊට පස්සේ ගිය මිනිස්සු දිහා දැන් බල බල ඉඳලා හරියන්නේ නැහැ. ස්ටේජ් එකට නැගලා අහලා වැඩක් නැහැ. මොන නැතුමද නැතන්නේ කියලා. ඒ ඉන්න මිනිස්සු අතේ ලොකු වගකීමක් තියෙනවා. ලොකු වගකීමක් තියෙන මිනිස්සු අතේ හරි මිනිහට චාන්ස් එකක් දෙන්න. ගමේ තරුණයෙකුට ඉඩක් දෙන්න. වෘත්තිවේදියෙකුට ඉඩක් දෙන්න. මිනිස්සු තමයි
ඔබ දේශපාලනික වශයෙන් ක්‍රියාකාරී දේශපාලනික වුණාට ඔබගේ මං හිතන්නේ ලේඛකෙක්, ඒ ලේඛන වෘත්තිය බොහොම ආසාවෙන් කරන පුද්ගලෙක්. මට දැනුන් මේ දැනගන්න ලැබුණා ඔබ මේ කෘතියක් එළිදක්වන්නත් බලාපොරොත්තු වෙන ඉන්නවා කියලා. ඒකේ නම අයිතිකාරයෝ බාර නොගත් ලියුම් 100ක් කියලා. මේ පිළිබඳව සහ ඔබගේ ලේඛන වෘත්තිය ගැනත් පොඩ්ඩක් සඳහන් කරමුද අපිට?
අනිවාර්යයෙන්ම මම ඇත්තටම දිගටම ලියනවා. මම ආසයි මාව ලියන්නේ කියලා අඳුන්වනවා. ඉතින් මම ගොඩක් මම ලියන දේවල් වලින් 90%ක් 80%ක් විතරම දේශපාලනයට තමයි සම්බන්ධ. ෆිල්ම් එකක් පොතක් පටක් ගැන ලිව්වත් මම දේශපාලනයට සම්බන්ධ කරලා තමයි ලියන්නේ. හැබැයි ඉතින් මම ලියපු මේ දේවල් සියරම එකතු කරලා මම පොතක් විදියට ලංකාවේදී එළි දැක්වා. ඒ පොතේ නම අයිතිකාරයෝ බාර නොගත්ත ලියුම් 100ක්. ඒ පොත මම මේ හරිම සුන්දර විදියට එළි දැක්වෙත් මම ඒ පොත එළි දැක්වන්නේ එකේ මගේ මම එළි දැක්වේ මගේ පත්තෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. නමුත් මේ මූලික දේශනය පැවැත්වුවේ අපේ ශික්ෂා ජාතික පක්ෂයේ හිටපු සභාපති මිත්‍යාස් බාහිර මාකර මහත්මයා. ඒ විදිහට මේ සර්ව පක්ෂ හැමෝම දිනල්ලා හොඳ සංවාදයක් ඇති කරන බලාපොරොත්තු වෙන තමයි පොත එළි දැක්වුවේ. පොත එළි දැක්වුවට පස්සේ මම අර කලින් කිව්වා වගේ මගේ මෙල්බර්න් වල ඉන්න යාළුවා මට ඉන්වයිට් කරලා උත්සවයක් සංවිධානය කරලා මම මෙල්බර්න් වලදී පොත එළි දැක්වලා අපි හොඳ සාකච්ඡාවක් ගොඩනැගුවා. මෙල්බර්න් වල ඉන්න අපේ සහෘද සිංහල පොතපත කියවන පාඨක සමාජයත් එක්ක ඉතින් මම ඉදත් යෝජනා කරේ ලංකාවේ ඉන්න හොඳම ලේකක 100 දෙනා නම් කරොත් මගේ නම තියෙන 101ට ගැන පළවෙනි ශීර්ෂකයක් නැහැ. නමුත් අපි මේ විදිහට පොඩි වගකීමක් අරගෙන මෙල්බන් වලදී පොතේදි දැක්කුවේ ලෝකේ පුරා ඉන්න සිංහල කියවන පසික සමාජය අතරට ලංකාවේ පොත් යවිය යුතු නිසා. අන්තිම අපි න්‍යූසීලන්ත වලත් මේ වැඩේ ඕක්ලන්ඩ් වල කරන්න බලාපොරොත්තු වෙන මගේ විස්තර තුනින්දයි තාලි තුනතර කීප දිනකුත් මට ආරාධනා කරලා අපි මාර්තු මාසයේ අග හෝ අප්‍රේල් මාසයේ මුල නවසීලන්තයේ ඉන්න අපේ සිංහල පොතපත කියවන්න ආශ කරන රටගෙන උනන්දුවක් තියෙන පාඨකයෝ කීප එකතු කරගෙන අම්මගේ පොතෙහිදී එළිදක්වලා පොඩි සාකච්ඡාවක් ගොඩනගමු කියන සාකච්ඡාවක් අපි මේ වෙලාවේ ඉන්නවා.
ඔව්. එතන අවිත් බලාපොරොත්තුෙන් ඉන්නවයි කෘතිය කියවන්න. මගේ මිතුරෙක් ඉන්නවා දුමින්ද. ඔහු තමයි ඇත්තටම මම දැනුම් දුන්නේ ඔබ මේ කෘතිය ලියදකවන බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. අපේ වැඩසටහනේ අවසාන කොටසටත් ඇවිල්ලා ඉන්නවා. අපේ මේ කාලයත් ගත වෙලා ඇනින්ද මිලින්ද මන්ත්‍රීතුමා, මට මේ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුණා මේ ඔබ තරුණෙක් විදියට. දැන් අපේ මේ ජාතික ප්‍රශ්නය කියන්නේ ගොඩක් වෙලාවට අපේ රට තුල දැන් ඇති වෙලා තිබෙනවා අවසනාවන් අතරමඩ මේ සිංහල දෙමළ මුස්ලිම් වගේ ජාතිවාදී ප්‍රශ්න ඇති කරන්න උත්සාහ ගන්න පුද්ගලනුත් ඉන්නවා, අවස්ථාවාදී මිනිසුන්ත් ඉන්නවා. දැන් අපි උදාහරණයක් ගත්තු මේ නවසීලන්තය වගේ රටක්, මං හිතන්නේ ලෝකෙම ඕක්ලන්ඩ් නගරවල තමයි විවිධ ජාතීන් වැඩියම ඉන්න රට. අපිට පේන්නේ නැහැ කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. නමුත් අවුරුදු ගාන අවුරුදු 2500කට වඩා ලොකු ඉතිහාසයක් තිබෙන රටේ අපි එකට ඉඳලා ඇයි මේ වරින් වර මේ වගේ දේවල් ඇති වෙන්නේ? මේ වගේ දේවල් වලට සම්බන්ධ පිටින් සම්බන්ධ පුද්ගලයන් ඉන්නවා කියලා දොස් හැකියක් තියෙනවා. මේ මේ මේක ඇත්තටම සම්පූර්ණයෙන්ම නැති කරන්න බැරි වුණත් යම් කිසි දුරකට මේ පිළිබඳ මේ අවම කරන්න අපේ තරුණයෝ මේ කොට්ටාෂ හැම ජාතියෙම තරුණයෝ මේ දරේ සංවර්ධනයේ දායක කරගන්න ඔබතුමා දරණ මතය පොඩක් සඳහන් කරන්න පුළුවන්ද දේශපාලනඥයෙක් සහ සමාජ ක්‍රියාකාරීක වශයෙන්?
සාමික මේ රටේ ජාතිවාදී ප්‍රශ්නය නැහැ. මේ රටේ තියෙන ත්‍රස්තවාදී බෙදුම්වාදී ප්‍රශ්නය. මේ අපිත් එක්ක ඉස්කෝලේ දෙමළ මුස්ලිම් යාළුවෝ ඉගෙන ගත්තා. මගේ කැම්පස් එකේ මගේ බැච් එකේ දෙමළ යාළුවෝ 18 දෙනෙක් හිටියා. මම ඔෆිස් එකේ 10-15 දෙනෙක් ඉන්නවා. මේ රටේ ජාතිවාදී ප්‍රශ්නයක් නැහැ. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට 2000-2500 කිච්ච සහෝදරයෝ වගේ හැම උත්සවයක්ම සමරමින් එකිනෙකාට අවශ්‍ය කරන අන්‍යෝන්‍ය සහයෝගය ආදරය සහ ගෞරවය ලබා දෙමින් හැම ජාතික මිනිස්සුක කියලා මේ රටේ විශේෂම බහුතර සිංහල ජාතියට අවශ්‍ය කරන ගෞරවය, මේ රටේ ප්‍රධානාගම බුද්ධාගම, මේ බුද්ධාගමට අවශ්‍ය කරන ගෞරවය ආදරය ලබා දීලා.
ඔව්, මං හිතන්නේ ඔහු අපේ ක්‍රියා දුරකථනය විසන්දි වුණා. නැත්තම් අපිට ඔහු සම්බන්ධ කරගන්න බැරි කමක් තිබෙනවා. අපි පොඩ්ඩක් මේ දිහාන අපි ගීතයකට ගිහිල්ලා අපි වැඩසටහන කරගෙනම වැදගත් සාකච්ඡාවක තමයි අපි නිරතලා හිටියේ ඔහු සමග. බලාපොරොත්තු වෙනවා මේ විරාමය අතරතුරේදී ඔහු සම්බන්ධ කරගන්න නැවත. අවස්ථාව ලැබුණා නැවතත් මිලින්ද මන්ත්‍රීතුමාව සම්බන්ධ කරගන්න පොඩ්ඩක් දුරකතන විසඳු වුණා නැවතත් ඔබතුමා අපිට සමය සම්බන්ධ වෙලා ඉන්නවා නේද
ඔව්
සම්බන්ධ වෙලා අපි ඔබ නැවතුපු තැනින් මේ කතාව කරගෙන යමු අපි කතා කරගෙන සිටියේ ජාතික ප්‍රශ්න පිළිබඳව
ප්‍රශ්නයක් නෑ මේ රටේ තියෙන බෙදුම් වාදී ප්‍රශ්නයක් මේ රටේ තියෙන ත්‍ස්තවාදී ප්‍රශ්නයක් මේ රටේ අපි සියලුම දෙනා ඉස්කෝලේ ගියේ විශ්වවිද්‍යාලේ ගියේ වැඩ පොළවල් වල වැඩ කරන් එකට මේ රට අවුරුදු 2500ක් ඉච්චේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු අනිත් හැම ආගමකටම අන්‍යෝන්‍ය එකයිට ගරු කරමින් ආදරය කරමින් බුද්ධාගමට අවශ්‍ය නිසි ගෞරවය සහ ප්‍රමුඛත්වය දෙමින් සිංහල ජාතියට අවශ්‍ය කරන ගෞරවය සහ ප්‍රමුඛත්වය දෙමින් අනෙක් ජාතීන්ට ඔවුන්ට අවශ්‍ය කරන ගරුත්වය සැලකිල්ල දෙමින් ආවා ඉදිරියට. ඒකට මේ අපේ වටපිටාව තියෙන අනිත් රටවල් අපේ රටේ සංවර්ධනය බලාගෙන ඉන්න බැරි තැන බෙදුම්වාදී රූප පිට දීලා ත්‍රස්තවාදීන් තාල්ට දීලා මේක යුද්ධයක් දක්වා දුරදිග ගෙනිච්චා. ඉතා අවාසනාවකට අපේ හිටපු පාලකයොත් ඉතාම ආත්මාර්ථකාමී ලෙස අස්තරෝමතික ලෙස මේක කළමනාකරණය නොකළ නිසා මේක අවුරුදු 30ක් තිස්සේ ඇදුනා. අද බෙදුම්වාදී ත්‍රස්තවාදී අපි පරාජය කරලා තියෙනවා. ත්‍රස්තවාදී මූලණු කොටස් මාති වෙනවා. බෙදුම්වාදී නැවත ඉන්ද්‍රහිත රට තුල ඔළුව ඔසවෙන් සිටිනවා. ඒ වෙනුවෙන් මම හිතන්නේ රටේ සියලුම රටට ආදරේ පාර්ශ්වයන් එකට සිටගෙන ඉන්නවා. බෙදුම්වාදී වළක්වා ගැනීම සඳහා බෙදුම්වාදී රට බේරගන්න. දැන් මේක ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. ජාති මතල තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක්. බෙදුම්වාදී ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි නම මූල දේ රටක්
තිබුණා. ඔව්. වැදගත් තැනක තමයි ඔබ මේ නැවතුනේ ඇත්තරම මේ බෙදුම්වාදී ප්‍රශ්නයක් තියෙන්නේ අනිවාර්යයෙන්ම මේක අවස්ථාවාදී පුද්ගලයන් ඇති කරන්න උත්සාහ කරන ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ නේද අවසාන වශයෙන්ම ඔබතුමාට කියන්න පුළුවන්ද දැන් ඔබ තරුණියක් මේ තරුණෙක් විදියට තරුණ දේශපාලනී ක්‍රියාකාරී පුද්ගලෙකු විදියට ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මොකද ඔබ කලිනු සඳහන් කරා මේක ඇත්තරම බැන බැනින් නැතුව පුළුවන් දෙයක් කරන්න කියලා. ඒ විශේෂයෙන්ම මේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරත් ලොකු උතන්න කොටාශයක් ඉන්නවා. ඔවුන් ලංකාවට මාරු බීවට එන්න පුළුවන් ආනාංගෙති හොඳයි. නමුත් රටෙන් එළියේ ඉඳගෙන හරි ඔවුන්ට පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවද ඉදිරිපත් කරන්න මේ තරුණයන් සහභාගී කරගෙන?
මට කියන්න තියෙන දේ තමයි සාමයක අවසාන වශයෙන් අපි වට්සප් ගෲප් වල ෆොටෝ එහාට මෙහාට යනකොට ෆේස්බුක් එකේ කමෙන්ට්ස් දැම්මට අනබුන වෙලාවට බැන බැන හිටියට රට හැදෙන්නේ නැහැ රට හරි අතට ගන්න බෑ රට හැදෙන්න නම් රට හරි අතට ගන්න නම් අපේ වගකීම ක්ෂිෂ්ඨ කරන්න ඕනේ ඉතා සාධනීය මැදිහත් වීමක් අපි කරන්න ඕනේ එළවන්න ඕනේ මිනිසුන් එළවන්න ඕනේ හරි මිනිසුන් ඉඩක් ලබා දෙන්න ඕනේ ඒ නිසා අපි අපේ රටනේ තියෙන්නේ අවසාන අධිරේ අවුරුදු 3ක යුද්ධයක් ඉවර වෙලා අවුරුදු 6ක් පිරෙනවා විජහසට අවුරුදු 71ක් පිරෙනවා මෙතනින් එහාට මේ රට හදාගන්න බැරි වුණොත් මේ රටගෙන තියෙන බලාපොරොත්තු අපිට අත්හරින්න වෙනවා ඉතින් මේ අවසාන මොහොතේ මෙරටේ තරුණ පරම්පරාව විදිහට අපි හැමෝම එකතු වෙලා මේ රට ගොඩගමු එකතු වෙලා පාට පක්ෂ ජාති ආගම් ભેදයෙන් තොරව
බොහොම ස්තුතියි ඔබතුමාට අපි සමග සම්බන්ධයෙන් පිළිබඳව බොහොම වැදගත් කරුණු කාරණා කිහිපයක් ඔබතුමාගේ මේ වැඩසටහන තුලින් මේ සාකච්ඡාව තුලින් මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට මේ සම්ප්‍රේෂණය වුණා බොහොම ස්තුතියි අපි තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් අපි ඔබතුමාට සමු දෙනවා ඔබතරම ජයතිස මෙතුමාවත් පිළිගන්නවා ඇති හොඳ හරවත් සංවාදයක් සමු සාකච්ඡාවක් කරන්න තමයි බලාපොරොත්තු පුළුවන් උනේ තරුණෙක් විදියට දැන් අපි තරුණයන් ගැන කතා කරොත් අද දේශපාලන භාවිතයේ ඉන්නේ දැන් පාර්ලිමේන්තුවේ නියෝජනයේ ඉන්නේ මේ ඉතාමත්ම අඩු තරුණ කොටසක් ඒ ඉන්න තරුණ කොටසක් එක්කෝ අපේ දැන් ඉන්න දේශපාලඥයෙකුගේ පුතෙක් දුවෙක් නැත්තම් ඒ වගේ ඥාතිත්වයක් තියෙන පුද්ගලයන්. ඉතින් මේ වගේ බොහොම දැනුමක් තියෙන රටේ ලෝකේ සංචාරය කළ තිබෙන අධ්‍යක්ෂීම් තිබෙන සුදුසුකම් තියෙන පුද්ගලයන් අපේ රටේ ඉදිරියට ආවොත් යම් කිසි මට්ටමක හෝ සුබභාවදී බලාපොරොත්තුවක් අපිට තියාගන්න පුළුවන් නේද?
ඔව්. ඇත්ත වශයෙන්ම ඒක තමයි ඉතින් කරන්න ඕන කාර්යය නමුත් නොකරන කාර්යයත් ඒකම තමයි.
ඔව්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරිදීවත් යම්කිසි වැඩපිළිවෙලක් මෙතුමා මැදිහත් වෙලා හරි කරගන්න පුළුවන් වුණොත් නේද? ඒක තමයි වැදගත් වෙන්නේ.
ඔව් දැන් ඇත්ත වශයෙන්ම මේ මිලින්දගේ කතාවේදී පැහැදිලි වුණු මා අගය කළ කාරණයක් තමයි එයා දැනට දේශපාලන පක්ෂයක නියෝජනය කරන පුද්ගලයෙක් වුණාට ඔහු එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් අනිකුණු දේශපාලන කණ්ඩායම්වල තරුණයන් සමග පොදු එකඟතාවයකට ඒම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පැවසුවා. ඇත්ත වශයෙන්ම ඒ කාර්යය ඉතාම හොඳයි. මොකද අද නොවන එකක් නේ ඒක. දේශපාලන පක්ෂයත් තවත් පක්ෂයක අයත් එක්ක කතා කරනවා බොහොම අඩු. හැමතිස්සෙම විරුද්ධව අදහස් ප්‍රකාශ කරන එක තමයි වෙන්නේ. නමුත් දැන් මෙතෙන්දි සිද්ධ වෙන කාරණය තමයි දැන් මිලින්ද උත්සාහය දරනවා. ඇත්ත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂවලත් අනිකුත් සුළු පක්ෂවලත් ඉන්න තරුණ කණ්ඩායම් මේක රාශි කළා එක පොදු මතයකට මේ රටේ තරුණ පරම්පරාවට පිළිගන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක හොඳ දෙයක් හැටියට මා දකිනවා.
අනිවාර්යයෙන්ම. ඉතින් අපි වැඩසටහනේ අවසානම කොටසට ඇවිල්ලා තිබෙන හින්දා සම්මුඛ සාකච්ඡාවේ ගොඩක් වෙලා රැඳපු රැඳිලා හිටිය හින්දා අපි ගීතයකට ගිහිල්ලා සාකච්ඡාව වැඩසටහන කරගෙන යමු.
නවතා මොහොතක් අපි අවත බලන් ඇලලා
නැති බැරිකම් හතර අතේ කාමිනවා සුළඟ වගේ
මේ ප්‍රේම කතා නවතා මොහොතක් අපි අවත බලන් ඇලලා
නැති බැරිකම් හතර අතේ පාවෙනවා සුළඟ වගේ
බැරිකම ජය ගන්නට පෙර දරනා මිනිස්සුන්ට නැති බැරිකම ජය ගන්නට පෙර දරනා මිනිස්සුන්ට
අපි දෙන්නා පුරුවක් මෙමු ජීවන ගඟ පෙර යන්නට
මේ ප්‍රේම කතා නවතා මොහොතක් අපි අවත බලන් ඇලලා
නැති බැරිකම් අතර අතේ පාවෙනවා සුළඟ වගේ
මේ ප්‍රේම කතා නවතා මොහොතක් අපි යවට බලමු ඇස්සල්ලා. ඉතමත් මියුරු ගීතය සහ හොඳ අර්ථයක් දනවන ගීතයක්. ඉතින් අපේ මේ වැඩසටහන අවසාන කොටසත් නිසා අපිට පොඩ්ඩක් කාලය ඉතිරි කරගන්න හිතුණා මේ වැදගත්, ඒ කියන්නේ දැනට කාලිනියව මා කතා බහ කරන මාතෘකාව පිළිබඳව යම් කිසි මේ සාකච්ඡාවක් ගොඩනගන්න. විශේෂයෙන්ම ජයතිස්ස කුලතුංග මහතා අපි සමග සම්බන්ධලා ඉන්නේ නිසාත්, ඔහු මේ ගොවියෙක් දැනට විශ්‍රාමව ගොවි කටයුතුත් ඒ වගේම මේ වැවිලි කටයුතු කරන නිසාත් ඔහුගෙන් මේ පිළිබඳව අදහසක් දැනගන්න කැමති. මේ මේ සේනා දළඹුවා පිළිබඳව දැන් මේ මේ පැතිරීගෙන යන ව්‍යවසනය පිළිබඳව ඔබට දක්වන්න පුළුවන් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද ජයතිස්ස මහතා? මේ මේක මගහර ගන්න යම් කිසි වැඩපිළිවෙලක් තිබෙනවද? මොනවද කරන්න ඕන?
මා ස්තුතිවන්ත වෙනවා ඇත්ත වශයෙන්ම ජාමිකට මේ ප්‍රශ්නය මා වෙත යොමු කිරීම පිළිබඳව. මොකද ඇත්ත වශයෙන්ම මාත් කෘෂිකාර්මික මේ පවුලකින් පැවතෙන කෘෂිකර්මය නිසාම ජීවිතය හැඩගසාගත් පුද්ගලෙක්. ඒ නිසා මටත් ඇත්ත වශයෙන්ම ලංකාවේ කෘෂිකර්මය පිළිබඳව යම් කිසි අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ඒ ඒ ප්‍රදේශවල ගොවි සංවිධාන සමග කටයුතු කිරීම හේතුවෙන් දැන් මේ දිනවල මේ අපි ලංකාවේ මේ පවත්න මේ සේනා දළඹු වෝදුරු පිළිබඳව රූපවාහිනී වැඩසටහන් බැලුවොත් ඇත්ත වශයෙන්ම දිගින් දිගටම ප්‍රකාශ වන්නේ මේ සේනා දළඹු වෝදුර මැඩලිහ නොහැකි රෝගයක් බවයි. දැන් අපි ඇත්ත වශයෙන්ම අපේ රට කෘෂිකාර්මික රටක් හැටියට මේ වගේ තත්ත්වයක් අපේ රට තුල ගොඩනැගුණේ කෙසේද යන්න පිළිබඳව යම් ආකාරයකට සලකා බැලීමක් කරන්නට ඕන. 1960 තමයි ඇත්ත වශයෙන්ම අපේ රටේ කෘෂිකර්මයේ බරපතල වෙනසක් ඇති වෙන්නේ. 60 හඳුන්වා දෙන ලද හෘද විප්ලවය හරහා මේ කෙටි කාලීන භෝග වගාව, හයිබ්‍රිඩ් භෝග වගාව ලංකාවට හඳුන්වා දීමක් කරනවා. මේ හඳුන්වා දීම තුළ අර අපේ රටේ තිබිච්ච පාරම්පරික ගොවිතැන මුළුමනින්ම වෙනසකට භාජනය වෙනවා. ඊළාට කෙටි කාලීන භෝග වගාවට ජනතාව ක්‍රමානුකූලව හුරු කරනවා. ඒ හරහා මහා පරිමාණයෙන් රසායනික පෝර, ඒ වගේම රසායනික දියර, දියර වර්ග සහ කෘමිනාශක වර්ග මේ මහා පොළොව මත සහ භෝගගාව මත විසින්නට වැඩ කටයුතු යොදනවා. මං හිතන්නේ ආසියාවේ රටවල් එක්ක අරගෙන බැලුවම පස්සේ වැඩියෙන්ම භෝගගාවන්ට කෘෂි රසායන සහ කෘෂි රසායන වර්ග සහ ඒ වගේම කෘෂි රසායන පෝර ප්‍රමිතියකින් තොරව භාවිතා කරන රට ලංකාව. කිසිම ප්‍රමිතියක් නැහැ. ඇත්ත වශයෙන්ම කොයිතරම් ප්‍රමාණයක් භෝග වගාවන්ට යූරියා කොයිතරම් ප්‍රමාණයක් දානවද, එහෙම නැත්නම් TSP කොච්චර ප්‍රමාණයක් දානවද, MOP කොච්චර ප්‍රමාණයක් දානවද නැහැ. ගොවියා තමන්ට ඕන ඕන හැටියට මේක භාවිතා කරනවා. මේ භාවිතා කිරීම තුළ තමයි ඇත්ත වශයෙන්ම මේ භෝග වගාවන්ට විවිධාකාරයේ රෝග වැළඳෙන්නට පටන් ගන්න. දැන් මේ අනුව අපි අරගෙන බැලුවොත් දැන් මේ භෝග වගාව සඳහා ගිහිපු මේ රෝග වගාව දැන් අපි අරගෙන බැලුවොත් අපනායන භෝග වලට ගිහිල්ලා තියෙනවා. දැන් පහුගිය කාලවල වල දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පොල්කොළ මැලවීමේ රෝගය එකම විසඳුම තමයි ඇත්ත වශයෙන්ම අරගත්තයින් පස්සේ මේකට කිසිම එකක් නැහැ. මේ මයිටා කියන කුරුමිනියා එහෙම නැත්නම් මේ මයිටා කියන සතා මර්ධනිකරි සඳහා තියෙන එකම විසඳුම පොල්ගස් ටිකව දැම්ම. මේ අනුව ලක්ෂ ගණන පොල්ගස් කපලා දැම්ම. දැන් ලක්ෂ ගණන පොල්ගස් කපලා දැම්ම මේක රටේ ආර්ථිකයට මහා බරපතල හානියක් සිද්ධ වුණා. එතකොට මේකට ඒ කටියෙත් තිබුණ එක විසඳුමක් තමයි රෝගේ වැළඳෙච්ච ගස කපා දැමීම. බේතක් නැහැ. හොයාගෙන නැහැ. ඉතින් මේ පොල් පරේෂණ ආයතන තියෙනවා, වෙනත් විද්‍යාත්මක පරේෂණ ආයතන තියෙනවා. මේ කිසිම තැනකින් මේ රෝගය මර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් ගත්තේ නැහැ. අවසානයේ පොල්ගස් ලක්ෂ ගණනක් අපට අහිමි වුණා. දැන් අද සිද්ධ වෙලා තියෙන්නේ බඩගිරුම් වලින් පැතිරුණා. දැන් මේක හැම තැනටම පැතිරෙන ගිහිල්ලා වීවගාව එල්ලුල වගා හැම තැනටම ගිහිල්ලා දැන් රජයේ ඉදිරිපත් කරන ප්‍රධානම කාරණය තමයි මේ රෝගය වැළඳිලා තියෙන බඩගිරුම් වගාව තියෙනවා නම් බඩගිරු කපන්න ඕනේ, ඒක කොහොම ගිනිසිලා දාන්න ඕනේ. මේක තමයි රජයේ විසඳුම. මේක මෙහෙම වුණොත් මේ විදියට යන්න ගියොතින් ඇත්ත වශයෙන් වැළඳෙන රෝගයක් පාසා ආහාර භෝග විනාශ කරන්නට පටන් ගත්තොත් අපේ රටේ ආර්ථිකය කුමන තත්වයකට වේද කියන එක පිළිබඳව ඇත්ත වශයෙන්ම හිතා ගන්නට පුළුවන්. මොකද ඇත්ත වශයෙන්ම එහෙමනම් ඉතින් සියලුම මේ සතුන් ටොක්කොන්ට මිඩ දීලා විදේශීය රටවල් වලින් ආහාර භෝග ගෙන මේ වැඩ පිළිවෙලකට තමයි අපට යන්න වෙන්නේ. මම හිතනවා මේකට හොඳම විසඳුම තමයි ඇත්ත වශයෙන්ම අපි ගත්තොතින් මේ රටේ පාරම්පරික ගොවිතැන කරන අත්දැකීම් ලැබූ මේ දළඹ උදුරු වලට සහ විශේෂයෙන් බෝගවගාවට වැළඳ රෝග පිළිබඳව කෙම් ක්‍රම ඒ වගේම ඔවුන් විසින් හදාගත්ත නොයෙකුත් මේ තෙල් වර්ග එහෙම නැත්නම් මේ ওই රසායනික වගේ ද්‍රව්‍ය යොදාගෙන ඇත්ත වශයෙන් මන්දනිය නිසා අපට කරන්න තියෙන හොඳම දේ තමයි ඇත්ත වශයෙන්ම මෙන්න මේ අත්දැකීම් ලැබූ පුජ්‍යලයන් තෝරා බේරාගෙන ඔවුන් විසින් කරන ලද පරේෂණ ඔවුන් විසින් කරන යොදන ලද කර්ම පිළිබඳව අධ්‍යයනය කළා ඒවා වැඩි දියුණු කළා ඉදිරියේ ඇතිවන රෝගයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන පසුබිම් ගොඩනගලා ඔවුන් ශක්තිමත් කරොත් මම හිතනවා ඇත්ත වශයෙන්ම අපට ඉදිරියේ එන වැඩපිළිවෙකට මුහුණ දෙන්න වේවි එසේ මුහුණ නොදී අපි දිගින් දිගටම මේ රසායනික දියර මගින් එහෙම නැත්නම් කෘමිනාශක මගින් මේ රෝගය මර්ධනය කරන්න බෝගවගාවට තෙල් ඉසින් ඉසින් මේක මහ පොළොව මත පතිත වීම තුළ අපේ මහ පොළොවත් ඉදිරි කාල පරිච්ඡේද වෘති අපට ප්‍රයෝජනයක් ගන්න හැකි ආකාරයට විනාශ වීමක් තමයි සිද්ධ වෙන්නේ.
ඔව්. ඉතාමත් වටිනා කාරණා කීපයක් තමයි ඔබතුමා ඉදපත් කළේ. ඇත්තනම් අපිට කාලේ තිබුණා නම් හොඳයි මේ පිළිබඳව තවදුරටත් කතා කරන්න බලමු. ඉදිරි වැඩසටහනකදී අපි මේ පිළිබඳව තව විශ්ලේෂණ මේ පොඩක් කරුණු කාරණා ඇතිව කතා කරන්න. ඉතින් අපි වැඩසටහනේ කාලේ ගුවන් කාලේ හිමින් ගිවිගෙන යනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපි මේ වැඩසටහන සමග එකතු වුණු ජයතිස්ස කුලතුංග මහතාටත් මගේ මට සහය දුන්නු දිහාන් සහෝදරයටත් මේ වැඩසටහන කර සාර්ථක කරගන්න. ඉතින් අපි තවත් දවසක සුපුරුදු බලාපොරොත්තුෙන් හමු වෙන මේ අදහසින් අද අපි සමුගෙන යනවා. තවත් දවසක අපි මේ විදියට හම්බෙමු. ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාව. ආයිබෝන්.
Me gayan ne